Honorable Gayantha Karunathilaka, you have 20 minutes.
Thank you. Garu, Niyojya Kathanayaka Thumani, Ithama Balavat, Vedagat, Janathawata Samipa, Amathyansa Dekak Gana Katha Karana Avasthave, Man Kemathi Palamuwen, Janamadhya Vishaya Piribandhawa, Adahas Swalpayak Prakasha Karanta. Niyojya Kathanayaka Thumani, වර්තමානයේ අපේ රටේ ජනමාධ්‍ය විෂය පිළිබඳව කතා කරන විට අපේ රටේ මාධ්‍ය නිදහස තවමත් සතුටුදායක තත්ත්වයක නෙමෙයි පවතින්නේ කියන කාරණය කිව යුතුව තිබෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර සංවිධානයක් වන දේශ සීමා විරහිත මාධ්‍ය කරවූ සංවිධානයේ වාර්ෂික වාර්තාවට අනුව 2025 ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ අපේ ශ්‍රී ලංකාව ඉන්නේ රටවල් 189ක් අතරින් 139 වෙනි ස්ථානයේ. නියෝජ්‍ය කතානායකතුමනි, මාධ්‍ය නිදහස පැත්තෙන් අපි මේ තරම් පහළට වැටෙන්න ප්‍රධාන හේතුවක් ලෙස මම දකිනවා රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණයක් බවට පත් කරගෙන තිබීම. අපේ රටේ ජනමාධ්‍යවලට බලපාන නීති බොහෝමයක් රටේ මාධ්‍ය නිදහස තහවුරු කිරීමට වඩා සීමා කිරීමට තමයි වැඩිපුර යොදාගන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි, ඒ බව මෑතකදී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නීති සංග්‍රහය විසින් තහවුරු කරලා තිබුණා. නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම තමයි 2024 දී අපේ රටේ මාර්ගගත ආරක්ෂණ පනත සම්මත කළා. ඒ පනත තුලින් මෙරට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය නිදහසට බරපතල ලෙස සීමා පැනවූ බවට චෝදනා එල්ල වුණා. ඒ වගේම පහුගිය වසරෙත් මේ පනත යොදාගෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සීමා පනවපු අවස්ථා ගණනාවකුත් වාර්තා වුණා. මේ පනත අහෝසි කරන බවට තමුන්නාන්සලගේ ආණ්ඩුව පොරොන්දු වුණත් දැන් ඒ ගැන වචනයක්වත් කිසිවක් කතා නොකර ඉන්න හැටි තමයි අපි දකින්නේ. නියෝජ්‍ය කතානායකතුමනි, අපි බැලුවොත් 2024 ඩේටා රිපෝර්ට් වාර්තාව දිහා, ඒ වාර්තාවට අනුව අපේ රටේ ජනගහණයෙන් 56%ක් අන්තර්ජාලය පරිහරණය කරන බවත්, එයින් 35%ක්ම සමාජ මාධ්‍ය පරිශීලනය කරන බවත්, පුජ්‍යලයන්ගෙන් 98%ක් ප්‍රවෘත්ති ලබා ගැනීමට සමාජ මාධ්‍ය පරිහරණය කරන බවටත් වාර්තා කරලා තිබෙනවා. නමුත් මෙතන බරපතල කනස්සල්ලට හේතු වන කරුණක් තියෙනවා කතානායකතුමනි. ඒෂියා ලයින් ඒෂියා සංවිධානය විසින් පසුගිය වසරේ කරපු පරීක්ෂණයකින් හෙළි වෙනවා සිංහල භාෂාවෙන් සමාජ මාධ්‍යයෙන් තොරතුරු ලබා ගන්නන්ගෙන් 2/3ක්ම ව්‍යාජ තොරතුරු වලට රැවටී සිටින බව. ඒ කියන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන අයගෙන් 2/3ක් නොමග යවන තොරතුරු වලට අහු වී තිබෙනවායි කියන එක තමයි එකෙන් පැහැදිලි වෙන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි, මේ තත්ත්වය රටේ ජනතාවට නිවැරදි තීරණ ගැනීමට අහිතකර ලෙස බලපා තිබෙනවා. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් බරපතල තර්ජනයක්. මේ තත්ත්වයෙන් අපේ රටේ ජනතාව මුදවා ගැනීම සඳහා මාධ්‍ය සාක්ෂරතාවයෙන් රටේ ජනතාව හා විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාවත් ළමයිනුත් බලාත්මක කිරීමේ වැඩසටහනක් වහාම ආරම්භ කරන්න අවශ්‍යයි කියලා මම ඇමතුමාට යෝජනා කරනවා. නියෝජ්‍ය කතානායකතුමනි, අද අපේ රටේ ජනතාව නිවැරදි තීරණ ගන්න නිවැරදි අපක්ෂපාතී සමබර තොරතුරු අවශ්‍ය වෙනවා. නිවැරදි තීරණ ගන්න නම් නිවැරදි අපක්ෂපාතී සමබර තොරතුරු ඒ අයට අවශ්‍ය වෙනවා. මේ කාර්ය ඉටු කරන්න පුළුවන් වෙන්නේ ස්වාධීන මහජන සේවා මාධ්‍ය ආයතනවලටයි. ඒ සඳහා රාජ්‍ය හිමිකාරත්වය සහිත රූපවාහිනී සංස්ථාව හා ගුවන්විදුලි සංස්ථාව රජයේ පාලනයෙන් නිදහස් කරලා ස්වාධීන මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීමට හැකිනම් බොහොම වටිනකමක් තියෙනවා ඇමතුමනි. ඒ වගේම තවමත් රටේ ජනගහණයෙන් අති බහුතරයකට තාක්ෂණික හේතු මත අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න බැරුව තිබෙනවා. එනිසා රටේ සෑම පළාතකටම ඒ පළාත්වල ඉන්න ජනතාවට අන්තර්ජාලයට ප්‍රවිෂ්ට වීමට හැකි වෙන පරිදි තාක්ෂණික පහසුකම් සංවර්ධනය කරන්න කියලා ඇමතිතුමාගෙන් අපි ඉල්ලා හිටිනවා. නියෝජ්‍ය කතානායකතුමනි, තවත් ප්‍රශ්නයක් තමයි අපේ රටේ ජංගම දුරකථන වලටත් අන්තර්ජාල ඩේටා වලටත් අධික මිලක් ගෙවන්න සිදු වෙලා තිබෙනවා. දරාගන්න බැරි මට්ටමට ඒක තියෙනවා හුඟක් අයට. මේ විදිහ අපේ රටේ දරුවන් සෑහෙන පිරිසකුත්, ඒ වගේම තරුණ තරුණියන් සෑහෙන පිරිසකුත් ඉගෙන ගන්නේ අන්තර්ජාලයෙන්. ඒ වගේම ඉගෙන ගන්න විතරක් නෙමෙයි, බොහෝ වෙලාවට ඒ අය විනෝද වීමටත් අන්තර්ජාලය භාවිතා කරනවා. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකවුන්ගේ ව්‍යාපාර කටයුතු වලට සමාජ මාධ්‍ය බහුලව භාවිතා කරන තත්ත්වයක් තියෙනවා. මේ නිසා ඔවුන්ට අන්තර්ජාලයට නොමිලේ ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දෙන ව්‍යාපෘති හඳුන්වා දීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු කරන මෙන් අපි ඉල්ලා හිටිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මාධ්‍ය කර්මාන්තය පවතින්නේ දැන්වීම් වලින් බව අපි කවුරුත් දන්න කාරණයක්. නමුත් මේ රටේ දැන්වීම් කර්මාන්තය ඉතා දරුණු විදියට අන්තර්ජාතික සමාගම් විසින් සහ සමාජ මාධ්‍ය සමාගම් මගින් ගිලගනමින් තියෙනවා. මේ වන විට දැන්වීම් කර්මාන්තය ආදායමත් මාධ්‍යවලට අහිමිවෙමින් පවතින තත්ත්වයක් අපට දකින්න තිබෙනවා. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක් නියෝජ්‍ය කතානායකතුමනි. මේ තත්ත්වය අපිට වගේම මුළු ආසියාවටම බලපාලා තියෙනවා. සාමාන්‍යයෙන් ගණන් බලා තියෙන විදිහට ආසියානු දැන්වීම් අයවැයෙන් ඇඩ්වර්ටයිසින් බජට් එකෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් මේ අවුරුදු තුල සමාජ මාධ්‍ය විසින් Google, Meta, TikTok වගේ සමාගම් විසින් මේ රටෙන් එළියට ගෙනියනවා. ඒ සමාගම් විසින් ආකර්ෂණය කරගන්නවා. මේ මුදල 100%ක්ම දේශීය මාධ්‍ය කර්මාන්තයට ගිය මුදල්. නමුත් දැන් ඒ ආදායම් රටෙන් පිටටයි යන්නේ. මේක අපිට නවත්තන්න පුළුවන් කාරණේකුත් නෙමෙයි. මේක ගෝලීය ප්‍රවණතාවයක් වුණත් අපිට මේ ගෝලීය ප්‍රශ්නයට දේශීය විසඳුමක් සොයන්න සිද්ධ වෙලා තිබෙනවා. අපි දන්නවා සමහර රටවල් මේ සම්බන්ධයෙන් දැනටමත් ඉවර අරගෙන තියෙනවා. ඉන්දියාව යම් ප්‍රමාණයකින්, ඒ වගේම පකිස්තානය, ඉන්දුනීසියාව, පිලිපීනය, සමාවෙන්න පකිස්තානය, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය වගේ අපේ ආසියානු රටවල් මේ සම්බන්ධයෙන් යම් යම් පීවර දැනටමත් අරගෙන තිබෙනවා. අපිත් මේ රටවල් ආදර්ශයටගෙන අපේ රටෙත් මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න අවශ්‍යයි ඇමතිතුමනි. විශේෂයෙන් එම සමාගම් සමග සාකච්ඡා කරලා ලංකාවේ අපේ මාධ්‍යවලට ලැබිය යුතු කර්තෘභාග ලබා ගැනීම වගේ පීවරවල් අපි ගත යුතුව තිබෙනවා. ඒ නිසා ජනමාධ්‍යවේදී ආරක්ෂා කරන්නට නම් කර්මාන්තය රැකිලා තියෙන්න ඕන. කර්මාන්තය රැකෙන්න නම් අනිවාර්යයෙන්ම මේ අන්තර්ජාතික සමාජ මාධ්‍ය සමාගම් වලින් අපිට එන තර්ජනයට මුහුණ දෙන්න පුළුවන් විදියට මේ කර්මාන්තය අපි ශක්තිමත් කළ යුතුවම තිබෙනවා. ඊළඟට නියෝජ්‍ය කතානායකතුමනි, තාක්ෂණයේ දියුණුවත් එක්ක AI තාක්ෂණයේ මාධ්‍ය ශ්‍රේෂ්ඨයටත් දැන් පැමිණලා තිබෙනවා. ඒකේ හොඳ සහ නරක දෙකම තියෙනවා. ඒකේ හොඳ පැත්ත විතරක් ආදේශ කරගන්නට අපි සදාචාරාත්මකවත් නීතිමය වශයෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. අද වෙනකොට AI තාක්ෂණයේ ප්‍රවෘත්ති කාමර තුලත් රිංගලා තියෙනවා. ඒ හරහා AI භාවිතයෙන් කරන ප්‍රවෘත්ති සම්පාදනය, මේ වගේ කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලීමට ආණ්ඩුව ඉතා ඉක්මනින් පියවර ගත යුතුවම තිබෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, මම මීළඟට මාධ්‍ය ගැන කතා කරනකොට තොරතුරු දැනගැනීමේ පනත ගැනත් කතා කළ යුතුවම තිබෙනවා. විශේෂයෙන්ම 2016දී එවකට ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම වලට ලක්වෙච්ච තොරතුරු දැනගැනීමේ පනතක් මේ පාර්ලිමේන්තුවට ගෙනැල්ලා ඒකත් ඡන්දයෙන් සමත කරගන්නට සහ ඒක ක්‍රියාත්මක කරවන්නට අපිට ඒ කාලේ ආණ්ඩුවක් හැරිටත් ඇමතිවරයා හැරිට මටත් අපි කණ්ඩායමටත් පුළුවන් වුණා. ඒ ගැන මම කියන්න අදත් සන්තෝෂයෙන් තමයි ඒ ගැන කතා කරන්නේ. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ තොරතුරු කොමිසමට වෙලා තියෙන දේ දිහා බැලුවහමත්, තොරතුරු පනතේ ක්‍රියාත්මක භාවය ගැන බැලුවහමත් ඉතාමත්ම කනගාටුවක් තමයි අපට ඇති වෙන්නේ. තොරතුරු කොමිසම අඩපණ කිරීමට මේ රජය උත්සාහ කරන බවක් අපට දැනෙනවා. තවමත් ඊට අවශ්‍ය මානව සම්පත ලබා දෙන්න රජය ක්‍රියා කළ නැහැ. මංගාව තියෙනවා ඊයේ තොරතුරු කොමිසම මේක ඉතිහාසයේ ඉඳලා මේක ජනතාවට තියෙන ප්‍රයෝජන ඉඳලා අඩුපාඩුකම් පෙන්නපු නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මම ඒක ඇමතුමාට කියනවා, වහාම ඔබතුමා දැන්නම දැකලාදී ඒ ගැන අවබෝධයක් අරගෙන අවශ්‍ය පීවරවල් දෙන්න අරගන්න කියලා. තවමත් ඊට අවශ්‍ය සම්පත් දුන්නා විතරක් නැතුව විතරක් නෙමෙයි, හරිනම් තොරතුරු කොමිෂමට නිලධානීන් 35 දෙනෙක් ඉන්න ඕන. එයින් අඩක්වත් තාම රජයේ නිලධාරි සපයලා නැහැ. තොරතුරු කොමිෂම ක්‍රියාත්මක වෙනවා නම් ඊට අවශ්‍ය නීති නිලධාරීන් අවශ්‍යයි. ඒ වගේම විමර්ශන නිලධාරීන් ඉන්න ඕන. නමුත් මේ ආණ්ඩුව තොරතුරු කොමිෂම අවශ්‍ය නිලධාරීන් ලබා දීලා නැහැ. අපි කියනවා වහාම මේ අඩුපාඩු ලබා දීලා තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට තවදුරටත් තහවුරු කරන්න කියලා. 2016 දී අපි මේ පනත ගෙනාවේ තොරතුරු කොමිසමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය හරහා විශේෂ ප්‍රතිපාදනයක් යටතේ ලබා දීමටයි. නමුත් දැන් ඒ ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. දැන් ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහලු තොරතුරු කොමිසමට ප්‍රතිපාදන වෙන්නේ. ඒක වැරදි ක්‍රමයක්. ස්වාධීන කොමිසමක් අමාත්‍යාංශ පිරිබැමින් නඩත්තු වෙන්න බෑ. ඒක වැරදි. ඒක පනතටත් විරුද්ධයි. එනිසා අපි ඉල්ලා හිටිනවා කරුණාකරලා පනත හරියට ක්‍රියාත්මක කරන්න කියලා. මේක ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙනම දෙපාර්තමේන්තුවක් බවට පත් කරන්න එපා. ඒ මදිවට රජයේ තොරතුරු කොමිසම හැල්ලුවට පවලක් කරන අවස්ථාව අපි දැක්කා. අපි ඇහුවා එකපාරක් විදේශ ඇමතිතුමාගෙන් ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් කරුණාකරලා මේ සභාවට දෙන්න කියලා. එතුමා කියනවා ආර්.ටී.ඒ. එකට යන්න, තොරතුරු කොමිසමෙන් ගන්න. ඉන්දියාව එක්ක ඇමරිකාව එක්ක ගහපු ගිවිසුම් ගැන ඇහුවාම තොරතුරු කොමිසමෙන් අහන්න කියලා. නමුත් එතුමන්ලා හොඳටම දන්නවා ජාතික ආරක්ෂාවට බලපාන කිසිම දෙයක් කොමිසමෙන් ලැබෙන්නේ නැති බව. ඒ නිසා මේ වගේ කොමිසම හැල්ලු කරන්න එපා කියලා මම කියනවා. කොමිසමට දෙන්න පුළුවන් තොරතුරු තියෙනවා, බැරි ඒවා තියෙනවා. ඒ නිසා අපි රජයට මතක් කරන්නේ මේ කොමිසම අඩපණ නොකර විශේෂයෙන්ම මේ ඉතා ඉහළ ප්‍රබල පනත, ඓතිහාසික පනත, පාර්ලිමේන්තු ඒකමතිකව සම්මත වෙච්ච මේ පනත කරුණාකරලා බලගන්නවා. සිවිල් සංවිධාන අවුරුදු 20ක් විතර තිස්සේ සටන් කරලා අපි ගෙනාවු මේ කොමිසම ශක්තිමත් කරන්න කියලා තමයි මට විශේෂයෙන්ම පුන පුනා ඉල්ලන්න තිබෙන්නේ. අවසාන වශයෙන් මාධ්‍ය ගැන කතා කරද්දී මම අහන්න කැමතියි, දැන් රජයේ ගිය වසරේ විශාල ප්‍රචාරයක් දීලා නව මාධ්‍ය ප්‍රතිපත්තියක් හදන එක ගැන කතා කරා. දැන් මේ රජයේ හදපු මාධ්‍ය ප්‍රතිපත්තියෙන් මාධ්‍ය කර්මාන්තයට ලැබුණු ප්‍රයෝජනේ මොකද්ද? මේ රජයේ හදපු මාධ්‍ය ප්‍රතිපත්තියෙන් මාධ්‍ය කර්මාන්තයට ලැබිච්ච ප්‍රයෝජනයක් තියෙනවද? රටේ ජනතාවට වෙච්ච සෙතක් තියෙනවද? මාධ්‍ය ප්‍රතිපත්ති හදන වියදම් කළ මුදල් වලින් රටට ලැබුණු ප්‍රතිලාභය මොකද්ද කියලා අපට අහන්න සිද්ධ වෙනවා. රජයේ මේවා ගැන විනිවිද භාවයෙන් මෙන්ම වගවීමකින් ක්‍රියා කරන්න අවශ්‍යයි කියන එක මම විශේෂයෙන් මතක් කරනවා. ජනමාධ්‍ය විශේෂ සම්බන්ධව තව කිව යුතු කරුණු තිබුණත් මම කාල වේලාව ප්‍රශ්නයක් වෙයි කියන හිතන නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳවත් යමක් කතා කළ යුතුව තිබෙනවා. සෞඛ්‍ය ගැන කතා කරනකොට අපි හැමෝම කතා කරා වගේ, රටේ ජනතාව කතා කරනා වගේ පොදු ප්‍රශ්නයක් තමයි රෝහල් වල ඖෂධ හිගය, සෞඛ්‍ය උපකරණ හිගය, රෝහල් පද්ධතිය තුළ තියෙන භෞතික සම්පත් හිගය, ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය හිගය, හෙද නිලධාරීන්ගේ හිගය, අතුරු වෛද්‍ය සේවාව ඇතුළු විශේෂයෙන්ම සෞඛ්‍ය කාර්ය සහායක හිගයත් ලොකුවට බලපානවා. මෙන්න මේ ගැටලු වලට විසඳුම් ලබා දීම මොන විදියෙන් හරි කළ යුතුව තිබෙනවා. අපි දන්නවාද හෘද රෝගීන්ගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. රට පුරා හෘද රෝගීන් පොරොත්තු ලේඛනයේ ශල්‍යකර්ම කරගන්න බලාගෙන ඉන්න වෙලා තිබෙනවා. පිළිකා රෝගීන්ගේ ඖෂධ පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. අර රෝහල් වල විවිධ උපකරණ ක්‍රියා විරහිත වීම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මම හොයලා බැලුවාම කරාපිටියෙන් මට දැනගන්න ලැබුණා සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක්, ඔබතුමා දන්නා වෛද්‍යවරයෙක් හරියට මූලික හඳුනා ගැනීමක් රෝගියෙක්ගේ රෝග පිළිබඳ කරන්න සාමාන්‍ය ස්කෑන් එකක් කරන්න කියනවා. මාස 7-8ක පොරොත්තු ලේඛනයක ඉන්නවන පොඩි ස්කෑන් එකක් කරගන්න අද කරාපිටි. ඒ වගේම බියවැඩියා රෝගීන් ඇතුළු නිදන්ගත රෝග, පොනවන රෝගවල ප්‍රශ්න තියෙනවා. ඒ වගේම අද හැම රෝහලකම අහන්න ලැබෙන දෙයක් තමයි මේ ඖෂධ හිගේ වගේම උපකරණ හිගේ වගේම මේ තුවාල වලට දාන ගෝස් ප්ලාස්ටර් ඒ වගේ දේවල් වල ලොකු ගියක් හැමතැනම තියෙනවා කියලා. ඒ වගේම රුධිරයේ අර ශණිකව සීනි මට්ටම් බලනකොට අවශ්‍ය කරන අර පටිවල හිගිය බොහොම ලෙස හැමතැනකටම බලපාන. මම බැලුවා අපේ දිස්ත්‍රික්කයේ ගැන. අපේ දිස්ත්‍රික්කයේ කරාපිටිය රෝහල, බලපිටිය රෝහල, ඇල්පිටිය රෝහල, ඒ වගේම බෙන්තර, ඉඳුරුව ගෝනගල රෝහල, අම්බලංගොඩ පොල්වත්තේ ඉස්පිරිතාලේ, බටපොල ඉස්පිරිතාලේ, කරන්දිණියේ බොරකන්ද ඉස්පිරිතාලේ, ඌරගස්මංගන්දී රෝහල, බද්දගම ඉස්පිරිතාලේ, ආරච්චි කන්දේ, ඉමදුව්වේ, හිනිදුම, උඩුගම, නෙළුව, මේ හැම තැනම තියෙන රෝහලල පොදු ප්‍රශ්න තියෙනවා. මේවට විසඳුම් හොයන්න කොයි විදිහෙන් හරි කටයුතු කරන්න කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා. ඒ විතරක් නෙමෙයි, අපේ දිස්ත්‍රික්කයේ තියෙන මියාගම ග්‍රාමීය රෝහල, නාගොඩ ග්‍රාමීය රෝහල වගේ ගණනාවක් තියෙනවා. මේවයි තියෙන ගැටලු වලට ඔබතුමාලගෙන් අපි ඉක්මන් විසඳුම් බලාපොරොත්තු වෙනවා. තවත් මම දැකපු දෙයක් තමයි මේ ප්‍රවෘත්ති පත්‍රවලත් පහුගිය දවස්වල දිගටම පෙන්නලා දුන්නා. කොළඹ ජාතික රෝහලේ, කළුබෝවිල මහා ඉස්පිරිතාලේ, කරාපිටිය රෝහලේ වගේමයි වැඩ බලන අධ්‍යක්ෂකවරු තමයි ඉන්නේ. මේ වගේ ප්‍රධාන රෝහල්වල රෝහල් අධ්‍යක්ෂකවරු පුළුවන් තරම් ඉක්මනට පත්කිරීම ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. මම හිතනවා දැනටමත් ඇමතිතුමාටත් ඒක ප්‍රශ්නයක් වෙලා ඇති, මොකක් හරි හේතුවක් ඇතිනේ ඕක හරියට දාගන්න බැරි, නැත්නම් නොදා ඉන්නේ නැහැ නේ ඔබතුමා වුණත්. ඒ නිසා කරුණා කරලා ඉතින් පුළුවන් ක්‍රම බලන්න ඕක, ආණ්ඩු කරනකොට ඒව බලන්න වෙනවනේ. ඊළඟට නියෝජ්‍ය කතානායකතුමනි, තව කොච්චර වෙලාද?
මිනිත්තු 3ක් තියෙනවා.
ඉතින් ඊළඟට මම කැමති ප්‍රධාන වශයෙන් මම ඇමතිතුමාට නොඑක් අවස්ථාවලදී මේ සභාවෙදිත් කිව්වා, මේ කරාපිටියේ වගේ ඉස්පිරිතාලයක් දකුණට විතරක් නෙමෙයි ඌවේ මිනිස්සු එනවා, සබරගමුවෙන් එනවා, බස්නාහිරින් එනවා, ඒක විශාල සේවයක් කරන ප්‍රධානම රෝහලක්. ඒකේ ගිලන් රථ ප්‍රමාණවත් නැහැ කියන එක. 11ක් තියෙනවා. 11ක් තියෙනට හැමදාම දුවන්නේ 5ක් විතර වගේ තමයි. ඉතින් එතනින් කියන්නේ ඒක දුවනවයි කියලා ඇමතුමාට. අපි එහෙන් අහනකොට අපිට පේනවා 5කට 6කට වැඩිය දවසකට පාවිච්චි වෙන්නේ නැහැ කියලා. දැන් ගිලන් රථ අලුත් වැඩියා කිරීම හැම රෝහලකටම අඩුපාඩුවක් හැටියට තියෙනවා. මම දැක්කා අපේ දිස්ත්‍රික්කයේ බද්දගම රෝහලේ ගිලන් රථයෙන් රෝගියෙක් ප්‍රවාහනය කරද්දී රෝගියා ගිලන් රථයෙන් එළියට විසුණු අවස්ථාවක් වාර්තා වුණා. ඉතින් මේවා ගැන විශේෂයෙන් බලන්න කියලා මම ඉල්ලා හිටිනවා. මම මීට වඩා එහෙනම් කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. විනාඩියක් හරි ඉතුරු වුණොත් අපේ අනික් අතකින්ද දෙන්න වෙනවා. මොකද දැන් කාලය අවශ්‍ය වෙලා තියෙනවා. හැමෝම බලන් ඉන්නවා අද කතා කරන්න. සෞඛ්‍ය ප්‍රශ්න හැමෝටම තියෙනවා. පළාත්වලටත් තියෙනවා, තමන්ටත් තියෙනවා, තමන්ගේ ඡන්දදායකින්ටත් තියෙනවා. ඒ නිසා ඇමතුමනි, ඔබතුමාට මේ බලවත් අමාත්‍යාංශයේ භාර ධූර වගකීම ඉෂ්ට කරන්න, මේ කියපු කාරණාත් අවධානයට ගන්න කියලා නිහතමානීව භාර ගන්න කියලා ඔබතුමා ඕනම අනිත් සමහර වටපිටාවට වඩා ටිකක් නිහතමානීව ඒවා අහුම්කම් දෙනවයි කියන විශ්වාසය තියෙන නිසා මම ඒ ටික කිව්වේ. ඒ කටයුතු කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.